මිලඟට ඩී වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
මූලාරසන ගරු මන්ත්‍රීතුමනි, අද දිනේදී නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ මේ රටේ පරිණතම ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා ඇදිට අපේ තරුණ අමාත්‍යවරයා ඉන්දික අනුරුද්ධ ඇමතුමාගේ අමාත්‍යාංශය, නාලක ගොඩහේවා ගරු අමාත්‍යතුමාගේ රාජ්‍ය අමාත්‍යතුමාගේ සහ ජීවන් තොණ්ඩමන් ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ මට විශේෂයෙන්ම නිවාස සංවර්ධන අධිකාරිය පිළිබඳව මේ වෙලාවේ කතා කරන්න ඕන. අපේ රජය පත් වෙලා අපි මේ රටේ හැම ගමකම ඉතාම දුප්පත්, ඒ වගේම නිවසක් හදාගන්න බැරි, ඒ හැම ග්‍රාමසේවක වසමකම 14,022 නිවසක් හදන්න වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. මේ හැම නිවසක්ම අපි ණය දීලා නෙවෙයි, ආධාර දීලා ඒ නිවසක් කවදාකවත් හදාගන්න බැරි, නිවසක් හදාගන්න බැරි වේ සීනේ ඉන්න මිනිසුන්ගේ සීනේ සැබෑකරන්න අපි ගත්ත උත්සාහයක ප්‍රතිඵලය අද මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට ලැබෙමින් තියෙනවා. අපි විශේෂයෙන්ම මේ එක වසරක අපි නිවාස 14,022ක් හදනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 5ේදී අපි මේ රටේ නිවාස 70,000කට එහා ගිය ප්‍රමාණයක් හදන්න එක වසමකට එක නිවස බැගින්. හැබැයි අපි දැක්කා අපි මේ කිසිදු ව්‍යාපෘතියක් මුදල් අය කරලා නෙවෙයි කරන්නේ. හැබැයි අද මෙතන කතා කරපු විපක්ෂේ බොහෝ මන්ත්‍රීවරු කිව්වා පහුගිය කාලේ ඔවුන් මේ රටේ නිවාස 10,000ක් හැදුවා කියලා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා මේ රටේ පහුගිය කාලේ ගෙවල් හැදුවේ කොහොමද කියලා. ඒ හැම ගෙදරක්ම හදන්න ණය දීලා තමයි මේ මිනිසුන්ට ඒ ගෙවල් හදන්න කටයුතු කරේ. 105ක ණයක් දීලා මේ රටේ ඒ ජනතාවට පහුගිය කාලේ ඒ මිනිසුන්ට ගෙයක් හදාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි දැක්කා ඔය ගෙවල් 10,000ක් හැදුවා කිව්වට නිවාස අධිකාරියේ හරහා පහුගිය දවස්වල කිසිදු ආධාර දීලා හදලා තියෙන ගෙවල් 2,968යි. ඒ වගේම ණය වශයෙන් ලබා දීලා ගෙවල් 7,121ක් හදලා ගෙවල් 10,000කට ආසන්න වගේ ප්‍රමාණයක් හැදුවේ. මොනවද මේ හදපු ගෙවල්? අපි මේ රටේ තමන්ගේ ඉඩමේ තමන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදියට ගෙයක් හදන්න අවස්ථාව දෙනකොට පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස උන්නෑයේ හැදුවේ එක තැනකට මිනිසු ටික කොටු කරා කුකුල් කූඩ වගේ ගෙවල් හැදුවා. මේ ගෙදර ස්තෝපයෙන් ඊළඟ මිදුලට බහිනකොට ඊළඟ ගෙදර මිනිහගේ සාලෙට බහින්න
තියෙන්නේ
නිවාස නෙවෙයි හදලා තිබුණේ. හැබැයි අපි එහෙම නිදහසේ ඉන්න පුළුවන් ගෙවල් හදනවා. අපි එක ගමකට එක ගෙයක් විතරක් නෙවෙයි, මේ රටේ හැම මැතිවරණ කොට්ටාසයකම කොට්ටාස 160කම අපි නිවාස 100 බැගින් මහල් නිවාස ව්‍යාපෘතියක් හදනවා. මහල් නිවාස 16,000ක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි අදියර විදියට පළාතකට එක නිවාස සංකීර්ණ විදියට හදන්න පටන් ගත්තා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මම නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කෙත් මට ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු ඇමතුමාට. ඒ වගේම මතක් කරන්න ඕන සජිත් ප්‍රේමදාස උන්නේ ගොඩාක් දේවල් කරා කියන ඒ අයට දැනගන්න කියන්න ඕන. පහුගිය කාලේ උන්නේ ආණ්ඩුව කරනකොට මේ ගෙවල් හැදුවම තැන් තැන් වල ඒ ගෙවල් හදන්න පෝස්ටර් ගහන්න විතරක් 8,49,69,907ක් වියදම් කරලා තියෙනවා. එක ගෙදරකට 105 ගානේ දුන්නා නම් ගෙවල් 169ක් හදන්න තිබ්බා පෝස්ටර් ගහපු වගෙන් විතරක්. ඒ වගේම කටවුට් ගහලා ඒ වගේම ඒ ස්ථානවල ඒ පළක හදන්න විතරක් 4,49,66,224ක් වියදම් කරා. 105 ගානේ වියදම් කරා නම් මේ රටේ අහිංසක මිනිස්සු 89,000කට ගෙවල් හදන්න තිබ්බා. මැතිවරණ වෙලාවේ සිමෙන්ති බෙදුව ගමක් ගමක් ගානේ මිලියන 270ක් ණයයි මේ රට බාරගන්න ජනාධිපතිවරණයට ආපු නායකයා මිලියන 270ක් ණය වෙලා තියෙනවා. අපි අද මම එක උදාහරණයක් කියන්නම්. ගරු මන්ත්‍රීතුමනි, ගෙවල් 10,000ක් හැදුවා කිව්වට කොහොමද මේව හැදුවේ? මේ ගෙවල් නිවාස ව්‍යාපෘති 14ක් තිබ්බා. ආදර්ශ ගම්මාන හදන්න ණය දීලා 1,278ක් ගම්මාන හදන්න යෝජනා වුණා. ආධාර දීලා ගම්මාන 1,200ක් හදන්න යෝජනා වුණා. හැබැයි මන්ත්‍රීතුමනි, මේ වෙන එතුමා මේ ණය දීලා 1,278ක් ගම්මාන හදන්න ගිය එකෙන් විවෘත කරලා තියෙන 260යි. ආධාර දීලා ගම්මාන 1,200ක් හදන්න ගිය එකෙන් විවෘත කරලා තියෙන 101යි. එතකොට මුල්ගල් තියාගෙන තියාන ගිහිල්ලා මේ රටේ මිනිස්සු රැවට්ටුවා. එතනදී මම කියන්න ඕනේ මේ නිවාස ව්‍යාපෘති වල ඒ ආදර්ශ ගම්මාන වල ගෙවල් 1,333ක් තියෙනවා. තවම ෆවුන්ඩේෂන් එක දාලා නැහැ. මට තව අවස්ථාවක් දෙන්න මන්ත්‍රීතුමනි. තාම ගෙවල් 1333ක් තියෙනවා. අඩුම අත්විවාරම දැම්මේ නෑ. ගෙවල් 11748ක් තියෙනවා. අත්විවාරම විතරක් දාපුවා. ඒ වගේම ගෙවල් 7479ක් තියෙනවා. ජනේලෙ මට්ටමට විතරක් ගෙවල් හදපුවා. ඒ වගේම වහල දක්වා හදපුවා 1018140ක් තියෙනවා. හරියට දෙවැනි ලෝක යුද්ධේ වගේ රුසියානු විප්ලවය තිබ්බ ගම්මාන මැදින් යනවා වගේ මේ ගෙවල් මැදින් යනකොට අපිට දකින්න තියෙන්නේ වහලවල් නැති
ඉති
නැති මේ රටේ ගෙවල්. ඒක නිසා ගාව අවසාන විදියට ගරු මන්ත්‍රීතුමනි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන අද මේ අපි අද ඉතාම හොඳින් ක්‍රමානුකූලව මේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතාවය අනුව මේ ගෙවල් ටික අපි හදාගෙන යනවා. ඒක නිසා අපි ඉදිරියේදී ගරු මන්ත්‍රීතුමනි මේ රටේ මිනිස්සු කවදාකවත් දේශපාලන නායකයන්ගෙන් ඉදිරියේදී ඡන්දයට ගමට යනකොට අපිට ගෙවල් දෙන්න කියලා අපි ඉතුරු කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ මිනිස්සු අපි ඡන්දයට ගමට යනකොට අපිට පාර හදලා දෙන්න කියලා අපි ඉඳ තියන්නේ නැහැ. පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදනවා. ඒක නිසා අපි මේ රට සංවර්ධනය කරනවා. ගෝලීය වසංගතය කොවිඩ් වසංගතය අපිට පරාජය කරන්න
පුළුවන්. මීලඟට ගරු නලින් බණ්ඩාර ජයමහමන්තුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනයේ සිටින මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දිනේ නිවාස අමාත්‍යාංශය ගැනත් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියට අදාළ රැසීසී කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. අපි දැක්කා මට කලින් කතා කරපු අපේ හිතවත් මන්ත්‍රීතුමා සංඛ්‍යාලය ගැන කීපයක් කියනවා. එතුමා කව වහලවල් නැති ගෙවල් 18000 ගණනක් හදලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි ආණ්ඩුව ඔබතුමාලාට බාර දෙනකොට ඒ වහල වට්ටමට තිබුණු නිවාස ව්‍යාපෘති වල ප්‍රගතිය ඒවල 18000. අපි ඔබතුමාලාට බාර දෙනකොට ඔබතුමාලා කියපු විදිහට ඊට පල්ලැහැන් තිබුණු නිවාස වල ප්‍රගතිය නිවාස 11000. ඉතින් මං හිතන්නේ රටක් විදිහට ඉස්සරහට යනකොට ඔබතුමාලා රජයක් විදිහට ඔබතුමාලා ඒ වක්කීම තමයි ඒ ව්‍යාපෘතිය අවසන් කිරීම. ඒ නිසා පැහැදිලිවම ඔබතුමාලා දන්නවා අධීරෙන් අධීරතම අපි ඒ මුදල් ලබා දීම කරලා තියෙන්නේ. ඒ නිසා අපේ රජයක් තිබුණා නම් ඒ 18000 වහලවල් අද ගැහිලා අපේ රජයක් තිබුණා නම් ඒ අත්තිවාරම් මට්ටමේ තිබුණු 11000 ගෙවල් අද ඉවර වෙලා. ඒ නිසා ඒක හිටපු නිවාස ඇමතිවරයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අඩුපාඩුවක් නෙමෙයි. ඒ අධීරයෙන් අධීර තමයි මුදල් ලබා දෙන්නේ. විශේෂයෙන් මෙතුමාගේ කාලේ අපි දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ආසන්න වශයෙන් වසරකට රුපියල් බිලියන 7ක විතර නිවාස ආධාර නිවාස ව්‍යාපෘති වලට මුදල් වෙන් කරලා තියෙනවා. මුදල් වියදම් කරලා තියෙනවා. අපිට ඊට කලින් හිටපු විමල් විරස මැතිතුමාගේ කාලේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 2ක විතර තමයි මුදල් වෙන් කරලා තියෙන්නේ, වියදම් කරලා තියෙන්නේ මේ නිවාස හැදීම සම්බන්ධව. ඒ නිසා ඒක තමයි යථාර්ථය. අපි රුපියල් බිලියන 35කට ආසන්න ප්‍රමාණයක් පසුගිය යහපාලන රජයේ නිවාස ඇමතිවරයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ව්‍යාපෘති සඳහා වෙන් කරලා තියෙනවා, විදම් කරලා තියෙනවා. ඒක තමයි අපි දකින කාරණේ. ඒ නිසා බොරුවට මඩ ගහන එක නෙමෙයි වෙන්න ඕනේ. එතුමාගෙන අපි ව්‍යාපෘති ඉස්සරහට අරගෙන යනවා. එතුමා නොඑක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. ආදර්ශ ගම්මාන, පොකුරු නිවාස, විසිරි නිවාස, නිවාස ආධාර ඔකේ නොයෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. දැන් ආදර්ශ ගම්මානයක් කිව්වා මේකට යටිතල පහසුකම්.
ඒක අනුරුද්ධ මැතිතුමා.
විදුලිය මාර්ග.
අට නිවැරදි කිරීමක් කරන්න ඕන නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. දැන් 2019 ඉවර වෙද්දි මිලියන 29000ක් ඕන වැඩ ඉවර කරන්න. එතකොට 2019 වසරේ විතරක් වෙන් කරගන්නේ මිලියන 11000යි. ඉතින් එතකොට 2019 මිලියන 29000ක් ඕන වෙද්දි ඔගොල්ලෝ තේරුම් ගන්න මේ ජනෙල් මට්ටම් නෙමේ වහල මට්ටම් ආපු ගෙවල් බහුතරයකට ණය දුන්නේ. ඒ ණය අරගෙන තව බලාපොරොත්තු තියන් මිනිස්සු ගෙවල් හැදුවේ. ඉතින් ඒ නිසා ඔයා පැහැදිලිවම ඔබතුමා දන්නවා බිංගිරිය මැතිවරණ කොට්ටාසනේ මුළු රටේම මේ ඛේදවාචකයට මුණ දීලා තියෙනවා කියලා. ඒ යථාර්ථයත් එක කතා කරොත් අපිට අනාගතේ මුදල් වෙන් කරගන්න පුළුවන්.
භූමිසුදේ ගරු මන්තුමා කතා කරනවා.
ගරු මන්ත්‍රීතුමනි මං හිතන්නේ එතුමා සංඛ්‍යා ලේඛනයක් දෙකක් කිව්වෝ. වෙ අපි පැහැදිලිවම දන්නවා මේ අධීරයෙන් අධීරු වුණේ කියලා. දැන් මට කියන්න ඔප්පු කරලන්න මංගව සාක්ෂි නැහැ මිලියන 29000ක වැඩ කරා 11000යි වෙන් කරේ කියලා. හැබැයි අධීරයෙන් අධීරේ අපි දෙදස් පහලොවේ ඉඳන් මේක කරා. දෙදස් දාහසේදි මේ ප්‍රශ්නය ආවේ නැහැ. දෙදස් දාහතේදි මේ ප්‍රශ්නය ආවේ නැහැ. මේ වසර පහේදී අපි මේක ක්‍රමානුකූලව කරගෙන ආවක තමයි අපිට බලය හැමීමත් එක්කම මේ தත්ත්වය උදා වුණේ. ඒ නිසා රජයක් විදියට රජ යුතුකම තමයි ඒ නිවාසලාභින්ට ඒ සාධාරණීෂ්ඨ කරන එක. මම දන්නවා අපේ පැතිවල වැඩිම බන්න කාරණේ තමයි නිවාස දෙද්දී දේශපාලනය කරේ නැහැ කියලා. ඔය තියෙන නිවාසවලින් උතුම බලන්න දේශපාලනයක් තියෙනවද කියලා. බහුතරයක් දැන් කුරුණෑල දිස්ත්‍රික්කයේ තියෙන චෝදනාව තමයි වැඩිම පොහට්ටුවට තමයි නිවාස අමාත්‍යාංශයෙන් නිවාස දුන්නේ කියලා. ඒකට එක පැත්තකින් කියනවා ඉන්දික බණ්ඩාරනායක හිටපු නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාලගේ යහපාලන ආන්දිය අපිට එකතු වෙන්නස කියලා. ඒ නිසා පැහැදිලිව මේවා මේ පක්ෂ ભેදයක් බල්ලා කරපු ගෙවල් නෙමෙයි. මේ ගෙවල් දීලා නැහැ මේ UMP ද ශ්‍රී ලංකාවද කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ එහෙම වුණේ නැහැ. ඒ නිසා බහුතරයක් මේ වගේ ඉන්න ඔබතුමාලට ඡන්ද දුන්නු මිනිස්සු. අපි දැක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ගම්මානවල ඒ ගම්මානවල ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරපුවාම කිරීතිරෙව්වා. ඒ අය කිරීතිරෙව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයම සමරුවේ. ඒ නිසා මේවා දේශපාලනයේ බල්ලා දුන්නු ගෙවල් නෙවෙයි. ඒ නිසා කවුරු බිරුවත් ඕන කරනට බල්ලන්ට පුරන්න පුළුවන්. බල්ලෝ පුරයි. රට සත්‍ය කියලා දෙයක් තියෙනවා. සත්‍ය කියලා දෙයක් තියෙනවා. මේ රටේ මේක ගෞතම බුදුරජාණන් වහන්සේ පාදයේ තියපු වැඩි රටක්. ඒ නිසා බොරුවට තැනක් නැහැ. දැන් මීට අවුරුද්දකට කලින් මේ රටට අපිට මතකයිනේ බොරුව කොහොමද සමාජගත කරේ කියලා. බොරුව සමාජගත කරන විදිය මතකයි. අර කැලණිකගේ නායක වැඩියා කියලා තමයි බොරුව සමාජ කතා කරේ. හැබැයි අවුරුද්දකින් අද අපේ රටේ සියලු අනතුරු තියෙනවා.
බොරුව සභාපතිතුමනි මේ විදියට හැසිරෙනවා නම් අපිටත් හැසිරෙන්න පුළුවන්. පාදයේ මේ තත්ත්වය යනවාද ඔබතුමා සභාව පාලනය කරන්නේ නැත්නම් අපි
ගරු ලක්ෂ්මී කේරමැතුමා
එහෙමන්න ඕන.
ඔරබෙස් ගරු කතා කරන්න බෙදෙන ගරු මන්තුමාට
ගලු මූලාශ්‍රයේ මන්දිතුමනේ ඔය ඔය ඔයිට වඩා ලොකු බල්ලෝ අපිට පුරන්ඩු ඇවිල්ලා තිනවා. ඔයිට වඩා ලොකු බල්ලෝ අපිට හපන්නත් ඇවිල්ලා තිනවා. ඒ නිසා ඔය බල්ලන් අපි ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි ඇත්ත දන්නවා. අද වෙලා තියෙන්නේ මේගොල්ලන්ට සජිත් ප්‍රේමදාස මහත්තුමාට මඩ ගහන්නේ කොහොමද කියලා හොයන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට මඩ ගහන්න ක්‍රමයක් හොයන්නේ. ඒ නිසා ඕන විදියට මඩ ගහන්න පුළුවන්. හැබැයි මේ මඩ වදින්නේ නැහැ ගරු මූලාශ්‍රයේ මන්තුමනි. මොකද අද අපිට මේ රටේ ජනතාවට තේරලා තියෙනවා මේ අවුරුද්දක් ඇතුළත කාලයේදී මේ ජනතාව කොහොමද රැවට්ටුවේ කියලා මේ ආණ්ඩුව රපු රැවටිලා දැන් දන්නවා. දැන් අද ස්වාභාවික විපත්වලුත් මේවට දඬුවම් දෙනවා. ඈ අර අපි දන්නවා අවුරුද්ද සමරද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දැන් කොහොමද කෙරුවාව කියලා. දැන් අද අපේ රටට සුලිකුණාටුවක විපතක් ඇවිල්ලා තියෙනවා. කොරෝනා විපත් ඇවිල්ලා තියෙනවා. නැති විපතක් නැහැ. අද මේක දුර්භික්ෂයක් බවට පත් වෙලා තියෙනවා. විශාලා මහනුවරක් බවට පත් වෙලා තියෙනවා. ඒවට හේතුව මොකද? බුදුදහම ආවාවිතා කරා. අර බුදුන් වැඩිය කැලණිය භූමිය. බුදුන් වැඩිය කැලණිය භූමිය ආවාවිතා කරා. ඒකෙන් නාගයෙක් වැඩිය කියලා කිව්වා. මේ විදියට තමයි ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනේ මේ ආණ්ඩුව කටයුතු කරුවේ. ඒ නිසා පැහැදිලිවම කියනවා මේ රටේ
බාධා කරන්න එපා කරු මන්තුමා කතා කරන්න ඉඩ දෙන්න.
ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා මේක අවබෝධ කරගන්න ඕන. ඒ නිසා පැහැදිලිවම අපේ රටේ ජනතාව මේවා දැන් තේරුම් අරගෙන තියෙනවා. අපි දැක්කා දැන් අද උදේ දවසේ අද අපි උදේ ගියා අපේ මන්ත්‍රීවරු කණ්ඩායම මහර බන්ධනාගාරයට. මහර බන්ධනාගාරය ඉතාම ඛේදනීය තත්ත්වයක් තියෙනවා. මාදලා බන්ධනාගාරේ 11 දෙනෙක් මැරිලා තියෙනවා. දැන් PCR පරීක්ෂණවල වාර්තා අනුව 11 දෙනාගෙන් 10 දෙනෙක්ම කොරෝනා. 11 දෙනාගෙන් 10 දෙනෙකුට කොරෝනා. මේක ඇතුළේ 2500ක් ඉන්නවා. තාම මේ ආණ්ඩුවට බැරුව ගියා මේ මැරුණු 11 දෙනා කවුද කියලා කියන්න. එතන ඉන්නවා දෙමව්පිය වඳාඳ. දැන් 2500ක් ඇතුළේ ඉන්නවනම් මේ 2500ම දෙමව්පියන්ට දරුවන්ට දුවවරුන්ට ඒ පවුල් වල යට හිතනවා මේ 2500 තමන්ගේ පවුල එකම මැරලා ඉන්නේ කියලා. තාම ආණ්ඩුවට බැරුකම මේ මැරිච්ච 11 කවුද කියලා කියන්නේ. ඉතින් කොහෙද ආණ්ඩුව ෆාස්ට් කියලා කියන්නේ. ආණ්ඩුව ෆේල් කියන්නේ ඒකයි. එහෙනම් පැහැදිලිවම මහර බන්ධනාගාරේ මැරිණු අය කවුද කියන වහාම මේ රටේ හෙලි කරන්නේ. ඒක අර සියලු දෙනාටම කරන සාධාරණයක්. දැන් මොකද්ද කිව්වේ? විමල් වීරවංශ මහත්තයා කිව්වා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. දැන් මේ ආණ්ඩුව රටේ මොනවද වෙන්නේ? සේරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිනුවට දාන්නේ? ඒක අනිපතර කිව්වා මහර බන්ධනාගාරය රිවර්ස් පෙත්ත ගහලා කියලා. ඉතින් විමල් විරෝධ මහත්තයාටන් කිව්වේ රිවර්ස් පෙත්ත ගහලා කියන කාරණේ ඇත්ත වෙන්න පුළුවන්. මොකද එතුමා ප්‍රතිවිසාරද? එතුමා තරම් මේ ගරු සභාවේ ප්‍රති කරන දාය දන්න අපි පහුගිය කාලේ අපි ඒක රැහුවා. ඒ නිසා මේ රිවර්ස් පෙත්ත ගහපු අය තමයි මේ කෑ ගහන්නේ. මේ පාර්ලිමේන්තුව ඇතුළේ කෑ ගන්න මේ රිවර්ස් පෙත්ත ගහපු අය තමයි. ඈ අර පිටිපස්සට රිවර්ස් පෙත්ත පිටිපස්සෙන් ගහලාද කොහෙද මට පේන්නේ. ඒ නිසා පහදිරම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ මහර බන්ධනාගාරයේ සිදුවීම පහදිරම කුමන්ත්‍රණයක් තමයි. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නෙමෙයි. කුමන්ත්‍රණය මොකද්ද කියන එක හෙළිදරව් කරගැනීම තමයි අපිට වැදගත් වෙන්නේ.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මම අපේ මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා හිටිනවා මොකද මේ වැදගත් විවාදයක් යන වෙලාවේ මේ මාතෘකාවට අනුව කතා කරන්න හොඳයි. මොකද ඒ වෙලාවේ විෂය බාරව කටයුතු කරපු ඇමතිවරයා පවා අද උත්තර දෙන්න ඇවිල්ලා
නැහැ. ගරුමන්තුමා
මයික් එක දෙන්න. ඔබතුමාලා මයික් එක දෙන්න එපා. හැමතිස්සෙම අදාළ කාරණයක් ගැන කතා කරනවා නම්
ඔබතුමා මාතෘකාවට අදාළ කතා කරන්න ගරුමන්තුමා.
ගරු මන්ත්‍රීතුමනි සභාපති මන්ත්‍රීතුමනි නිසා පැහැදිලිවම ඒ මහර සිදුවීම අපිට සුළුවට දරගන්න බෑ. අති භයානක මාන හිමිකම් කඩ කිරීමක්. සිරකරුවෙක් බන්ධනාගාරය ඇතුලේදී ඒක සම්පූර්ණ වගේම රජයට තියෙනවා. ඒක රජ යටතේ ඉන්නේ. එතන ඇතුලේ ඉන්න අයගෙන් අති බහුතරයක් දැනට අප දීලා. අප දුන්නු අයට එළියට යන්න දීලා නෑ මේ කොරෝනා ප්‍රශ්න නිසා.
අද තියෙන්නේ මේ අද තියෙන වෑයසීසෙ මම ඔබතුමාගෙන් දැනගන්න කැමති අද තියෙන වෑයසීසෙ බන්ධනාගාර
මෙයට ස්ථාවර නියෝග ගැන පාඨමාලාවක් කරන්න ඊ පෙර දාපු හිච්චි කොල්ල නිසා අවබෝධයක් නැහැ. එහෙනම් ගරු මන්ත්‍රීතුමනි පැහැදිලිවම මෙතන තියෙන මානව හිමිකම් කඩකිරීම ගැන මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න ඕන. අපිට මේක ලබන සතියේ තියෙන්නේ මේ අධිකරණය ගැන කියලා පරක්කු කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මෙතන මිනිස්සු අඬනවා වැළපෙනවා. අපි අද උදේ ගිහිල්ලා ආවේ එතන මිනිස්සු අඬනවා වැළපෙනවා. ඒ මිනිස්සුන්ට දැනගන්න තියෙන අයිතියක් තියෙනවා අලුම ගන්න. තමන්ගේ ඥාතිය සහෝදරයා දුව දරුවා මැරෙනවද කියන කාරණේ. ඉතින් ඒ 11 දෙනාගේ නන් ටික කියා ගන්න බැරුව අද ආණ්ඩුව ලත වෙනවා. ආණ්ඩුවද තටමනවා. ඇයි 11 නෙමෙයි ඊට වඩා මැරිලා තියෙනවා. ඒකයි මෙතන ප්‍රශ්නේ. අනිත් එක අපිට බරපතල සැකයක් තියෙනවා. කොහොම මේ මර පරීක්ෂණ වාර්තා? මොකද 11 දෙනාගෙන් 10 දෙනෙක් කොරෝනා නිසා කියලා කියන්නේ මොකද? ඊට පස්සේ ගිහිලා පුච්චලා දානවා. මර පරීක්ෂණ අවශ්‍ය වෙන්නේ නැහැ. මේක බහ කුමන්ත්‍රයක් තමයි විරෝධ මහත්තයා කියපු විදිහට. ඒ නිසා පැහැදිලිවම අපි රජයට කියනවා
ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
මැරුණු සියලු දෙනාගේම මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්න. කොහොමද මැරුණේ කියලා කියන්නේ? එතන නිලධාරීන්ගෙන් අහපුවා මේගොල්ලෝ මොකද්ද කියන්නේ? එකක්වත් වෙඩි දීලා නෙමෙයිලු මැරුණේ. ගහගෙනලු, ඇතුළේ ගහගෙනලු. ඇතුළේ කොටාගෙනලු. ඒ නිසා පැහැදිලිවම අපිට පේනවා මේක ඇතුළේ ගේමක් තියෙනවා. මේක ඇතුලේ ගේමක් තියෙන්නේ. පැහැදිලිවම මේ මහර බන්ධනාගාරයේදී සිදුවෙන ඛේද වාචකය මේ අසාධාරණ
ගරුමන්තුමාට කතා කරන්න
දෙන්න. ජාත්‍යන්තරේ පව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසායි සාධාරණ ඉෂ්ට කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒක අපේ යුතුකම. සිරකරුවොත් මිනිස්සුයයි කියලා කියන්නේ. අපේ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ නිසා සිරකරුවෙකුටත් ඒ සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන ගරු මූලාසනේ මන්තුමනි. ඒ සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන. ඒ නිසා පැහැදිලිවම අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. අද ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේගොල්ලන්ට වෙලා තියෙන්නේ අද සර් ෆේල් කියන එක සර් පාස් කියලා කරගන්න ගොඩාක් මහන්සි වෙන්න වෙලා තියෙනවා. දැන් අපිට මතකයි අපේ යහපාලනේ අවුරුදු පළවෙනි අවුරුද්ද අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමා ඉන්නදායි කියනවා හිටපු ජනාධිපතිතුමා. හැබැයි කවුරුවත් යහපාලනේ අවුරුද්දේ එක දවසකවත් අපිට සර් ෆේල් කියලා කිව්වේ නැහැ. අපේ ජනාධිපතිතුමා ෆේල් කියලා කිව්වේ නැහැ. මෙහෙම වාර්තා වුණේ නැහැ. මෙහෙම වාර්තා රත්තක් උදා වුණේ නැහැ. අපිට මතකයි යහපාලනේ පළවෙනි අවුරුද්ද ඈ දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද වෙද්දී ඈ අපේ බල අරගෙන
මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න.
අක්ෂ දෙකක නායකව දෙන්න
කිඩපුසා මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න.
යම් ප්‍රශ්න ඇති වුණා නැත්තම් මෙතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් මේ වගේ
තුනෙන් දෙකක් ගරු මන්ත්‍රී මාතෘකාවට අදාළව තුමා කතා කරන්න.
එතුමාට ශක්තිමත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක් තිබුණා නම් එතුමා වෙල් වෙන්නේ නැහැ. දැන් මේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක් තියලා අවුරුද්දෙන් කුජීත වෙලා ඉන්නේ. කුණු වෙලා ඉන්නේ. පණුව ගහලා වැටලා තියෙන්නේ. ඒ නිසා අද රටේ ජනතාව
මන්ත්‍රීමාර කතා කරන්නේ ගරු නලුන් මන්ත්‍රීමා මාතෘකාවට අදාළව කතා කරන
මොහොතේ කරපු වැඩ ටිකයි. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ෆේල් අවුරුද්දයි. ඒ නිසා පැහැදිලිවම
රටේ මිනිස්සු දැන් කතා වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට වඩා දසදහස් ගුණයක් හොඳයි කියලා තමයි අද මිනිස්සු කතා වෙන්නේ. දසදහස් ගුණයක් හොඳයි කියලා තමයි කතා වෙන්නේ. ඒ නිසා පැහැදිලිව ගරු කතානායකතුමනි, අපේ මූලස්තරේ මන්ත්‍රීතුමනි, මේ තත්ත්වය දැන් ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපිත් කැමති, අපිටත් හරි සන්තෝසයි, අපිත් හරි සතුටුයි. මොකද 169ක ජනතාව දැන් පාරට බහැලා. ඊයේ විදුහල්පතිවරු ගුරුවරු පාරට බහැලා හිටියා. රාජ්‍ය සේවකයෝ පාරට බහැලා හිටියා. මොකද
අර සංජීව එදිරිමානතුමා
හේතුව නලින් මන්නාර මන්ත්‍රීතුමා නලින් මන්ත්‍රීතුමා ඊයේ තුෂාර ඉඳුනේට මොකද කිව්වේ? තුෂාර ඉඳුනේට මොකද කිව්වේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න දැන් අනේ පාරණ බැලලා ඉන්නවා. දැන් පාරණ බැලලා ඉන්නවා. ඒ නිසා අද
ලක්ෂ
අති බහුතරයක්
ගරු මන්තුමනි, මම මේගොල්ලන් ඉල්ලා සිටිනවා ජනතාව අතරට යන්න එපා කියලා. මේ ජනතාව අතරට යනවා
කියයි.
මේට වඩා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට, හිටපු නිවාස ඇමතිතුමාට අද පෞද්ගලිකව මඩ ගහනවා. හැබැයි මේ සභාවක් ඇතුළේ මඩ ගහන්න එපා කියලා එළිය ගහන්න. එතකොට අපිට ඒකන නීත්‍යානුකූලව හොයාගන්න පුළුවන් තීන්දුව తీර ගන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිව මෞද්ගලික මඩ ගහයිලා පැත්තකට තියලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සම්බන්ධව මොනාරි
තියෙනවනම්
එතුමා හැදුවා හැම ගමකම හැදුවා දහම් පාසල් කොට නැගිල්ල. ඒකනත්
හොරගම් කරලා කියලා.
හැබැයි එතුමා දෙමංගේ දෙමව්පියන්ගේ සොහොන් හැදුවේ නැහැ කියලා. හම්බන්තොට කියලා සොහොන් නැදුවේ නැහැ, කොළඹ කියලා සොහොන් නැදුවේ නැහැ.
ගරු මන්තුමා අවසන් කරන්න.
මුදල් අවභාවිතා කරේ නැහැ. එතුමා රජයේ මුදල් සංස්කෘතික අරගෙන
අරගෙන. ගරු මන්තුමා ඔබතුමාගේ කාලය අවසන්
නැහැ.
අවසන් කරන්න ගරු
මන්තුමා. මේ විහාරස්ථාන වල දුන්නද කරේ?
බොහොම ස්තුතියි.
මේ ආරවුල්ට ආදාර කරපු එක
කරේ. අපේ නාලක ගොඩේ වැමැත්තම ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රාජ්‍ය නායකයෙක් හෝ ආණ්ඩුවක් සාර්ථකද අසාර්ථකද කියන එක තීන්දුව කරන්නේ අවසානයේ ජනතාව. 2015-2019 කාලේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම එකතු වෙලා 3-2 වඩා බලයක් ලබාගෙන පාත්වාගෙන ගිය ආණ්ඩුව අසාර්ථක වෙච්ච නිසා තමයි 2019 ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව 52% ඡන්දයකින් එතුමා පත් කරගත්තේ. ඊට පස්සේ ඉතුරු කාලේ මාස 9කට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන විට ඒ ජනාධිපතිවරයා සාර්ථක වෙච්ච නිසා තමයි 52-59කට ඉහළ ගිහිල්ලා මේ වර්තමාන ආණ්ඩුව පත් වුණේ. ඉතින් ජනාධිපති මූලාසුනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ ආකාරයට ජනතාව එතුමාට ප්‍රසාදය පළ කරන්න හේතුව තමයි එතුමා දැක්මක් ඇතුව වැඩපිළිවෙලක් ඇතුව මේ රට සංවර්ධනය කිරීම. අතිගරු ජනාධිපතිතුමා විසින් මෙවර අමාත්‍යංශ වෙන් කිරීමේදීත් විශේෂයෙන්ම අවධානය යොමු කරා එතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ගැන. ඒ අනුව සෑම අමාත්‍යාංශයකටම වගකීම් පවරා දෙනු ලැබුවා. සෞභාග්‍ය දැක්මේ සඳහන් වන දස ප්‍රතිපදා අතුරින් කිහිපයකටම මගේ අමාත්‍යාංශයත් ඍජුවම සම්බන්ධ වෙනවා. ඒ අතර රටේ භෞතික සම්පත් සංවර්ධනය හා තිරසාර පරිසර කළමනාකරණය විශේෂ වෙනවා. මගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආයතන 7ක් ක්‍රියාත්මක වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව හා සෙලෙන්දිවා ආයෝජන සමාගම. මෙම රාජ්‍ය අමාත්‍යාංශයේ වගකීම් අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනට අනුව තේමාවන් 8ක් යටතේ දැන් වර්ගීකරණය කළා තියෙනවා. මෙවර අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අපි අමාත්‍යාංශයේ ප්‍රමුඛතා හඳුන්වා ගැනීම සඳහා මේ තේමාවන් යොදා ගන්න. මොනවද මේ තේමාවන්? 1. නාගරික සැලසුම්කරණය, නාගරික සංවර්ධනය සහ නගර අලංකරණය. 2. පහළ සහ මධ්‍යම ආදායම් කාණ්ඩ සඳහා නිවාස පහසුකම් සැලසීම. 3. ශරීර සුවතාව, විවේකයේ හා විනෝදාස්වාදය. 4. මුහුදු වැරළ තීරයන් පිරිසිදුව හා සුරක්ෂිතව තබා ගැනීම හා සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම. 5. ගංගාතර පාලනය හා ජලාප වාහන කළමනාකරණය. 6. අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු. 7. ව්‍යවසාය සංවර්ධනය හා සමාජ බල ගැනීම. 8. මහජන දේපළ හා සම්පත් නිසි කළමනාකරණය හා පිරිසිදු රාජ්‍ය සේවය. අපි දන්නවා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සියලු දෙනාම වගේ උනන්දුවක් දක්වන තම තමන්ගේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු වලට අපේ අමාත්‍යාංශය හරහා යම්කිසි සහයක් ලබා ගන්නට. අද මේ කතාවලදීත් ඒ සඳහන් වුණා. අපි හැම විටම උත්සාහ කරනවා ඒ ඉල්ලීම් වලට සමන් දෙන්නට. නමුත් අපිට තියෙන සීමිත සම්පත් කල්පනාකරණය කිරීමේදී අපි රජයේ ප්‍රමුඛතාව ගැනත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ නිසා යමෙක් ඉල්ලීමක් කළ පමණින් සැලැස්මකින් තොරව ප්‍රතිපාදනය යොදවා වෙනුවට ප්‍රමුඛතා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට සම්පත් යොදවන්නට අපි හැම විටම උත්සාහ කරනවා. කොහොමද අපි මේ ප්‍රමුඛතා හඳුනා ගන්නේ? සෞභාග්‍ය දැක්ව ප්‍රතිපත්ති ප්‍රකාශයේ භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශකන පරිච්ඡේද යටතේ මේ සම්බන්ධයෙන් අපිට ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව වරාය හා ගුවන්තොටුපළ පහසුකම් දෙකම ඇති කොළඹ, හම්බන්තොට, යාපනය හා ත්‍රිකුණාමලය යන සිවුරු මහ නගර ජාතික ජාත්‍යන්තර සම්බන්ධීකරණයේ සිදුවන ප්‍රධාන වාණිජ නගර ලෙස දියුණු කරන්නට ඉදිරි වසර කීපය තුළ විශේෂ අවධානයක් යොමු වෙනවා. එමෙන්ම මහනුවර, අනුරාධපුර, ගම්පහ, රත්නපුර, ගාල්ල, බදුල්ල, මන්නාරම, මඩකලපුවා, කුරුණෑගල යන නගර ඒවා ඇති ඓතිහාසික ආර්ථික සමාජීය වටිනාකමත් රටේ අනිකුත් ප්‍රදේශ සම්බන්ධීකරණයේදී ඇති වටිනාකමත් සලකා ජාතික නගර සංකල්පයත්ටි සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මීගමුව, පුත්තලම, පොතුවිල්, දඹුල්ල, මාතර, නුවරඑළිය සහ බුත්තල වැනි නගර සහ සම්බන්ධිත නගර ලෙස දියුණු කරන අතර වාණිජ නගර, ජාතික නගර හා සහ සම්බන්ධ නගර ආශ්‍රිතව අපේ ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබා දී ඇති ජනතාවට සුවපහසු ජීවත් විය හැකි පොකුරු නගර පද්ධතියක් නිර්මාණය කරන්නත් අපි සැලසුම් කරනවා. මෙහිදී පසුගාමි නගර සංවර්ධනයටත් වැඩි ඉඩක් සැලසෙනවා. මෙවර අයවැයෙන් උපාය මාර්ගික නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 6165 කුත්, නගරාශ්‍රිත පොදු පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3135 කුත්, පළාත් නාගරික සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4235 කුත්, පසුගාමි නගර සංවර්ධනය හා ඒ ප්‍රදේශවල සමාජ ආර්ථික සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1100 කුත් වෙන්කොට තිබෙන්නේ මේ අනුවයි. පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් යන සංකල්පයේ ක්‍රියාත්මක කිරීමේදී ශරීර සුවතාවය, විවේකය හා විනෝදාස්වාදය සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කරන්නටත් අපේ අමාත්‍යාංශ විසින් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කරන ලබනවා. දිවයින පුරා ඇති මහනගර සභා හා නගර සභා ප්‍රදේශවල ඇවිදින මන්ත්‍රීරු හා ආශ්‍රිත ප්‍රජා පහසුකම් සංවර්ධනය අපි දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වන අතර මේ වසරේ පමණක් ඒ සඳහා රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා. නිවසක් කියලා කියන්නේ සෑම පවුලකටම සිහිනයක්. රජයක් වශයෙන් රටේ ජනතාවගේ හැකියතා පිරිසගේ නිවාස ගැටලුවලට විසඳුමක් අපි උත්සාහ කරනවා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිටියේදී ආරම්භ කළ අඩු ආදායම් ලාභීන් ඉලක්ක කොටගත් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය දිගටම කරගෙන යාම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 10400 වෙන්කොට තිබෙනවා. ඒ අනුව පසුගිය කාලේ මන්දගාමි වූ නාගරික නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය නව ජීවනයකින් කඩිනමේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දි ගරු මන්ත්‍රීතුමනි, මේ වැඩසටහන පසුගිය කාලයේ ක්‍රියාත්මක චාරිකාර්ය පිළිබඳ දත්ත කීපයකුත් මම සභාගත කරන්න කැමැති. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 2011-2014 කාලයේ ආරම්භ කළ අඩු ආදායම් ලාභීන් සඳහා වූ මහල් නිවාස ව්‍යාපෘති හරහා නිවාස 4683ක් 2014 පෙර නිම වුණා. නිවාස 8171ක් 2015-2019 කාලය තුළ නිම වුණා. නිවාස 450ක් 2019 අවසන් වන විටත් වැඩ නිම වී තිබුණේ නැහැ. ඒ නිසා 2015-2019 කාලේ අඩු ආදායම් ලාභීන් සඳහා එකම මහල් නිවසක්වත් අලුතින් සාදානිම කරන්න බැරි වුණා. නමුත් මේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ 2020 තුල පමණක් අපි අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස 7560ක වැඩ මේ වන විට ආරම්භ කොට තිබෙනවා. නිවාස ඉදිකිරීමේදී අඩු ආදායම් ලාභීන් සඳහා මෙන්ම මැදි ආදායම් ලාභීන් වෙනුවෙනුත් නිවාස ඉදිකිරීමට කටයුතු කළ යුතුයි. මේ අනුව නාගරික ප්‍රදේශවල නිවාස ඉදිකිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 7585 වෙන්කොට තිබෙනවා. නාගරික නිවාස ඉදිකිරීමේදී විශාල ඉලක්කයක් කරා යාමට නම් පෞද්ගලික අංශයේ දායකත්වයත් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරියා එක්ව නව නිවාස ව්‍යාපෘති වල ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයේ දිරිගන්වන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම නිවාස ඉදිකිරීම ව්‍යාපෘති හරහා කඩාවැටි තිබෙන ඉදිකිරීම කර්මාන්තයටත් විශාල පිටුවහලක් ලැබෙනවා. මැදි ආදායම් ලාභීන් සඳහා නිවාස ඉදිකිරීමට පුද්ගලික අංශයේ ආයෝජන දිරිගන්වන්නටත් ඒ කටයුතු අධීක්ෂණයටත් රුපියල් මිලියන 100ක් අයවැයෙන් වෙන්කොට තිබෙන්නේ මේ සංකල්පයේ ඇති වැදගත්කම නිසායි. කොළඹ හා අවට ප්‍රදේශවල ගංවතුර හා ජලපවන කළමනාකරණය සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිටියේදී ලෝක බැංකු ආධාරයතු ආරම්භ කළ ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙළක් වන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ලබන වසරේ අවසන් වීමට නියමිතව තිබෙනවා. මුහුදට ජලය හරවන භූගත උමන් දෙකක්, ජලය බැහැගන පොම්පාගාර තුනක් හා හැරවුම් ඇළු මාර්ග දෙකක් ඇතුළු උපව්‍යාපෘති 30කින් සමන්විත මේ දැවැන්ත ව්‍යාපෘතිය තරමදුරට පසුකාලයේ මන්දගාමීව තිබුණත් මේ වන විට එහි කටයුතු සීග්‍රයෙන් නැමෙමින් පවතිනවා. මෙහි අවසන් අදියර ඇතුළුව රටපුරා විවිධ ප්‍රදේශවල ගං වතුර පාලනය හා වැසි ජලාපවන කළමනාකරණය කටයුතු සඳහා මෙවර ආයවෙන් රුපියල් මිලියන 8400ක් වෙන්කොට තිබෙනවා. මුහුද වෙළඳ තීරයන් පිරිසිදුව සහ සුරක්ෂිතව පවත්වා ගැනීම සහ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම සෞභාග්‍ය දැක්බේ තිරසර පරිසර කළමනාකරණ ප්‍රතිපත්තිය තුළ අපේ අමාත්‍යාංශයට ඇති විශේෂ වගකීමක්. සමුද්‍රීය පරිසර අධිකාරී මෙන්ම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවත් අප අමාත්‍යාංශයේ දැන් තිබීම මෙහිදී පහසුවක් වෙනවා. සමුද්‍ර දූෂණයේ වැළැක්වීම සඳහා ක්‍රමවේදයන් දියුණු කිරීම, සමුද්‍ර පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම හදිසි තෙල් විසිරීමකදී අදාළ වන ජාතික සැලසුම් ක්‍රියාත්මක කිරීමත් සිදුවන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. පසුගියද ලංකා මුහුදු තීරයේ ආපදාවට ලක් වූ නිව් ඩයමන්ඩ් ලංකාවේ නෞකාවේ ගින්න බැඩපැවැත්වීමට හා එමගින් ලංකාවේ මුහුදට තෙල් කාන්දුවක් සිදුවීම වැළැක්වීමට ගුවන් හමුදාව, නාවික හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් විශාල සේවයක් කරද්දී ඒ කටයුතු සම්බන්ධීකරණය කරමින් අපේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියත් විශාල වගකීමක් ඉටු කරා. ගංගාවල් හා එළමාර්ග ඔස්සේ මුහුදට ගලාගෙන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය නිසා නිසි කළමනාකරණයකින් තොරව නාගරික අපජලයේ මුහුදට මුදා හැරීම නිසා ලංකාවේ වෙරළ තීරයේ මෙන්ම ලංකාවේ මුහුද අද විශාල තර්ජනයකට මුහුණ දී තිබෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් අපිට මහජනතාවගේ මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක සහාය අවශ්‍ය වෙනවා. ඉදිරියේදී පෞද්ගලිකාංශයේ හා පරිසරය ගැන උනන්දුවක් දක්වන ස්වේච්ඡා සංවිධානවල සහයත් ලබාගෙන සමුද්‍ර පරිසර ආරක්ෂණ අවශ්‍යතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් මේ වැඩපිළිවෙල සඳහා ජනතාව සහභාගී කර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මුහුදු වෙරළ තීරයේ සංචාරකයන් ඉතාමත්ම ආකර්ෂණීය වුණත් අනවසර ඉදිකිරීම නිසා අද බොහෝ ස්ථානවල ජනතාවට වෙරළට ප්‍රවේශ වීමට අවහිරකම් තිබෙනවා. මේ බාධාවන් ඉවත් කොට වෙරළට ඇති ප්‍රවිෂ්ඨ මාර්ග දියුණු කිරීමටත් ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල මුහුදු උද්‍යාන ඇතිකොට පොදු පහසුකම් දියුණු කිරීමටත් මේ වසර තුළ අපේ විශේෂ අවධානයක් යොමු වෙනවා. ලංකාවේ ප්‍රදේශ ගණනාවක සිදුවන මුහුදු කාදනය වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අපේ සකස් කරගෙන යනවා. දියුණු රටවල බහුලව භාවිතා කරන සමහර තාක්ෂණ ක්‍රමවේදයන් ඍෂි පරිදි භාවිතා කරන්න තවමත් අපිට ප්‍රතිපාදන නැහැ. වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණය සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 518ක් වෙන්කර තිබෙන අතර ඉන් උපරිම ප්‍රයෝජන ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාම එකඟ වෙනවා ලංකාවේ කසල කළමනාකරණ ක්‍රමවේදයන්ගේ විශාල අඩුපාඩු තිබෙන බව. දිනකට රටපුරා ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8000ක් පමණ වනත් පළාත් පාලන ආයතන විසින් එකතු කරන ලබන්නේ දිනකට මෙට්‍රික් ටොන් 3500 පමණ අඩු ප්‍රමාණයක්. මෙය දියුණු රටවලට සාපේක්ෂව ඉතාමත්ම අඩු ප්‍රතිශතයක්. මේ එකතු කරන ඝන අපද්‍රව්‍ය වලින් බහුතරයක් බැහැරගොන් ලබන්නේ කුණු කන්දකටයි. ඒ සිදුවන්නේ තාමත් අවිධිමත් ආකාරයටයි. රටපුරා මේ වන විට මෙවැනි කුණු කන්දු 340ක් පමණ තිබෙනවා. දැන්ට භාවිතයට ගන්න විශාලතම කුණු කන්ද තිබෙන්නේ කරදියානේ. අපිට මතකයි මීට පෙර තවත් විශාල කුණු කන්දක් වූ මීතර මුල්ලේ කුණු කන්ද කඩාවැටි සිදුවූ හානිය. 2009-2014 කාලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැලැස්මක් සකස් කළා. කොළඹ නගර සීමාව තුළ එක්වන ඝන අපද්‍රව්‍ය ඒවා ප්‍රවාහනය සඳහාම විශේෂයෙන් තැනූ දුම්රිය මැදිරිවල පටවාගෙන පුත්තලමට ගෙනගොත් හෝල්සිම් සමාගමට අයිති භූමියක අතහැර දමා තිබුණු විශාල හුණුගල් පතල භාවිතා කොට සනීපාරක්ෂිත ක්‍රමවේදයකට සකස් කළ නවීන කසල අංගණයක තැපැල් කිරීමට, එසේ කසල ගෙන යාම සඳහා මීතර මුල්ල කුණු කන්ද ආශ්‍රිතව දුම්රිය ස්ථානය සකස් කිරීමටත්, මීතර මුල්ලේදී කසල වෙන්කොට ප්‍රතිශක්තිකරණය කළ නොහැකි කසල පමණක් පුත්තලමට ගෙනියන්නටත් සැලැස්ම සකස් වී තිබුණා. මේ ක්‍රියාවලිය තුළ ප්ලාස්ටික් වීදුරු වැනි සියලු දේ වෙන් කිරීමටත් යළි ප්‍රයෝජන ගැනීමට සැලසුම් කර තිබුණා. නමුත් 2015 බලයට යහපාලන කාලේ රජයේ මුල් කාලේ මේ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට උනන්දුවක් දැක්වුවේ. ඒ නිසා තමයි දිගින් දිගටම කසල බැහැර කිරීම නිසා සූදානම් නැති අවස්ථාවක මීතර මුල්ල කුණු කන්ද කඩා වැටුනේ. කෙසේ වුවත් මේ ඛේදවාචකය නිසා අතහැර දමා තිබුණු සනීපාරක්ෂක අසලංගනේ සංකල්පය යලි කරලියට ආයගෙන අපි සතුටු වෙනවා. යම් යම් වෙනස්කම් ඇතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැලසුම් කළ ව්‍යාපෘතිය යලි ආරම්භ වුණා. මීතර මුල්ල වෙනුවට කසල වෙන්කිරීමේ අංගණය හා දුම්රිය ස්ථානය කැලණියට ගෙනියන්න ලැබුවා. කසල අංගණයත් මුලින් සැලසුම් කළ ස්ථානය නැතුව අරුක්කාල් වලම අලුත් ස්ථානයක පිහිටවන්න තීරණය වුණා. මේ වන විට මේ ව්‍යාපෘතිය සඳහා මුලින් සැලසුම් කරාට වඩා විශාල මුදලක් රුපියල් මිලියන 12,000ක් පමණ වැය කොට තිබෙනවා. බොහෝ වැඩ අවසන් කිරීමට තිබෙන නිසා මේ වසරේ රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන අපි ඒ වෙනුවෙන් වෙන්කොට තිබෙනවා. පසුගිය වසර කීපය තුළ සිදුවෙච්ච හොඳ දෙයක් ලෙස මා දකිනවා වසර 9ක කාලය පුරා අධිකරණ ක්‍රියාවලියක් නිසා ප්‍රමාදව තිබූ කසල භාවිතයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් කෙරවල පිටියේ ඉදිකරු ලැබීම. එය පෞද්ගලිකංශයේ ව්‍යාපෘතියක්. ලබන වසරේ ජනවාරි මාසයේ පමණ වැඩ ආරම්භ වීමට නියමිත මේ බලාගාරයෙන් දිනකට කසල මෙට්‍රික් ටන් 500කට වඩා දහනය කළ හැකි නිසා කොළඹ නගර සීමාව තුළ කසල බැහැර කිරීමේ ගැටලුවට ඉන්වසුමක් ලැබෙනවා. මීට අමතරව පසුගිය රජය විසින් කසල භාවිතයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් සඳහා කරදියානෙත් අනුමැතිය ලබා දී තිබෙනවා. කරදියාන කුණු කඳ ආශ්‍රිතව. නමුත් මෙය අවාසනාවකට මෙන් අසාර්ථක ව්‍යාපෘතියක්. වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබුණත් පළක් ඇති කිසිවක් සිදු වෙලා නැහැ. ඒ නිසා අපිට සිදු වෙනවා ජාතික අවශ්‍යතාව සලකා මේ ව්‍යාපෘති කිරීමේ අවස්ථාව අලුත් ආයෝජකට ලබා දෙන්නට. හැකිතාක් ඉක්මනින් එම ව්‍යාපෘතියක් නිම කළොත් එමගින් තවත් කසල මෙට්‍රික් ටන් 500ක් විදුලි නිෂ්පාදනය සඳහා දෛනිකව දහනය කරන්න පුළුවන්. මේ ව්‍යාපෘති දෙකට අමතරව රටපුරා විසිරී ඇති පළාත් පාලන ආයතන විසින් එකතු කරන කසල භාවිතා කළ හැකි නව තාක්ෂණික විසඳුමක් මේ කාලේ අපි අධ්‍යයනය කරමින් සිටිනවා. මේ සාර්ථක වුණොත් අපිට පළාත් පාලන ආයතන එකතුකොට මේ විසඳුම ඉදිරිපත් කරන්න පුළුවන්. පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කල්පනාකරණය සඳහා මෙවර ආයවෙන් රුපියල් මිලියන 3000ක් වෙන්කොට ඇති බවත් මේ අවස්ථාවේ මම
මතක්
කළා. කසල කල්පනාකරණය පිළිබඳ නීතිමය අයිතිය හා වගකීම තිබෙන්නේ පළාත් පාලන ආයතන උඩත් ජාතික මට්ටමේ සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් හරහා මේ ගැටලුවට තිරසාර විසඳුමක් ඉදිරි කිරීමේ වගකීම අපි බාර ගන්නවා. ගරු මුල් ආසන ආරූඪ මන්ත්‍රීතුමනි, මගේ කාලය සීමිත නිසා මගේ සමස්ත කතාව හැන්සත් ගත කරන ලෙස මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට ගරු මුජිබ රහමාන් ගරු පාර්ලිමේන්තු චැම්පියන් කරන කමිටුමා.
නම ගැවන සුළු කරුණු කීපයක් කිමසේ නිවැරදි කිරීමට මම කැමැතියි. පළවෙනි එක, එතුමා කිව්වා අපේ ජහපාලන කාලය තුළ එකම නිවාසයක්වත් අලුතෙන් තනලා නැහැ කියලා. ඇත්තටම රජයේ කිසිම මැදිහත්වීමකින් තොරව තමයි 2010-2014 රජයේ රුපියල් බිලියන 10ක ඩිබෙන්ච එකක් ඉෂු කළා. රුපියල් බිලියන 200කට අධික ව්‍යාපෘතියක් ආරම්භ කළේ. ඒතර ඒ දීපු කොන්ත්‍රාත් වලින් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොවීම නිසා 4ක් පමණ අඩපණ වුණා. ඒ වගේම කොන්ත්‍රාත්කරුවන්ට නොගැවීම නිසා රුපියල් බිලියන 39ක ණයක් එක්ක තමයි අපි නාගරික සංවර්ධන අධිකාරිය ගත්තේ. පළවෙනි වතාවට රජයක් නිවාසවලට ආයෝජනය කරේ නාගරික නිවාසවලට ඔය වකවානුව තුළ අපේ රජයෙන් අපි ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ ණය ගෙව්වා විතරක් නෙවෙයි ඒ ව්‍යාපෘති විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් නිවැරදිව ලබා දීලා ඒ ව්‍යාපෘති අවසන් කළා. ඒ නිසා ඒක මම නිවැරදි කරන්න ඕනේ. ඒ වගේම එතුමා කිව්වා මේ පසුගිය රජය අරුවක්කාරු ප්‍රදේශයේ තිබිච්ච කසල ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න මන්දගාමී උත්සාහයක් දැරුවයි කියලා. ඒක වැරදි. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපි ඒක ඉදිරියට ගෙනිච්ච එක රටේ ජාතික වැදගත්කමකින් යුතු ව්‍යාපෘතියක් නිසා. නමුත් ඒක නතර වුණේ වනජීවී දෙපාර්තමේන්තුව එහි පරිසර අධ්‍යයනයට විරුද්ධ වීම නිසා. ඒ නිසා තමයි අලුත් ස්ථානයක් හොයාගෙන ඒ කටයුත්ත කරන්න අපට සිද්ධ වුණේ. තුන්වනුව මේ පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට විවිධ ආයතනවල මූල්‍ය ප්‍රකාශ කරා. නාගරික සංවර්ධන අධිකාරියේ හෝ ඉඩම් සංවර්ධන සංස්ථාවේ හෝ ඒ වගේම වාටර්සෙජ් ආයතනයේ හෝ ආදායම් වියදම් පිළිබඳ කිසිම වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. අපි ඒක හේතුව ඉතාම පැහැදිලි. මොකද මේ වසරේ මේ ආයතන තුනම බරපතල මූල්‍ය අර්බුදයකට ගිහිල්ලා බංකොලොත් වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මම එතුමාගෙන් කාරුණිකව ඉල්ලා හිටිනවා මේ පාර්ලිමේන්තුවට අමැතිතුමා නැති නිසා, ගරු අගමැතිතුමා නැති නිසා පාර්ලිමේන්තුවට කරුණාකර ඔබේ මූල්‍ය වගකීමක් තියෙනවා, ව්‍යවස්ථාපිත වගකීමක් තියෙනවා මේ ආයතන තුනේ මූල්‍ය ප්‍රගතිය වාර්තා කරන්න කියලා 2020.
ගරු නාලගොඩේ අමැතිතුමා,
ඒ පාටලිය අමැතිතුමා, පළවෙනි කාරණේ තමයි මම කිව්වේ අඩු ආදායම් ලාභ නිවාස ගැන. මහල් නිවාස නාගරික පුනර්ජීවන වැඩසටහන ඇස්සේ එකක්වත් නිම කළා නැහැ කියලා මම කිව්වේ. මොකද මැදි ආදායම් නිවාස පටන් ගන්න තිබුණා. ඒක තාමත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දෙවෙනි කාරණේ එහෙම තමයි මම ඉවර කරන්න.
ගරු චම්පි කරන කමෙන්
තමයි. ව්‍යාපෘති ව්‍යාපෘතියේ 2010-2014 කාලේ බිලියන් 10ක ඩිබෙන්ච එකක් ඉෂු කළා. රජයෙන් කිසිම ආයෝජනයක් කළේ නැහැ. ඒක සොයන්න යනවයි කියලා විශ්වාස කළා. නමුත් එහෙම වුණේ නැහැ. ඒ නිසා ඒ ව්‍යාපෘතිය කඩා වැටුණා. ඒ ව්‍යාපෘතිය අපිට නැවතත් රජයේ ඒවත් එක්ක ක්‍රියාත්මක කරන්න
ඕනේ. ඒ වගේම
ඔබතුමා කියපු ඔය ගණට
දෙවෙනි අරුවක්කාළු ගැන කියනකොට ඔබතුමා අරුවක්කාළු මම කිව්වා මම අගය කරන එක දිගටම ගියනෙච්ච එක. නමුත් මම කිව්ව මුල කාලේ වෙච්ච ප්‍රමාදය නිසා තමයි අපිට මීතොට මුල්ලේ ප්‍රශ්නේ ඇති වුණේ. දෙවෙනුව තවත් කාරණයක් තමයි අරුවක්කාළු වල තමන්නාසේ අලුතෙන් පටන් ගත්ත එකෙත් අවාසනාවකට වගේ මම සාමාන්‍ය පහුගිය කාලේ විවේචනය කරන්න කැමති නිසා ගැන කතා කරන්නේ. අවාසනාවකට වගේ අර කොළඹ කුණු ඒ විදිහටම ගිහිල්ලා මේ අලුත් අරුවක්කාල් කසල අංගනේ දාලා තමුන්නාසි දන්නවා දැන් ඇතුළත තියෙන ප්‍රශ්නේ. අපිට ඒක විශ්නා ගන්න. හැබැයි අපි කවුරුන් හෝ පටන් ගත්ත වැඩපිළිවෙලක් නතර කරන්නේ නැහැ. අපි වැඩපිළිවෙල ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනියනවා.
ගරු චම්පිකරණ කමිටුවා
වානුවේ විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් කරන්න ගියා ඔය මීතර මුල්ල ප්‍රදේශයේ. නමුත් මීතර ඒ ස්ථානයටත් කසල දැමීම නිසා ඒ වැඩ කටයුත්ත අඩාල වුණා. දැන් ඒ ව්‍යාපෘතිය අවසන් වෙලා තියෙනවා. කරුණාකරලා කොළඹ නගරයේ කසල ගෙනිහිල්ලා ඒකට යොදලා ඒක පුච්චන්න. පුච්චලා විදුලිය නිපදවන්න. ඒ වගේම කසල විධිමත්ව කොළඹ නගරයේ සම්පූර්ණ කසල වෙන් කිරීමේ ක්‍රියාවලිය අපි කරා. කරලා පෙන්නුවා 90% කරලා පෙන්නුවා. මේ අද ඔබතුමාලා ගිහිල්ලා බලන්න අපි ඒ අරුවක්කාරු ප්‍රදේශයේ ඒක කරා. ඒකට කසල ගෙනින එක නැවතුවා දේශපාලන හේතුන් මත. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අර වටිනා මුතුරාජවෙල ප්‍රදේශයේ මීතොට මුල්ලටත් වඩා ලොකු කුණුකන්දක් අද මේ රජය ගොඩනගලා තියෙනවා. මුළු පරිසර පද්ධතියම වනසලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ කතා කරනකොට ඒ පැති ගැනත් කතා කරන්න. කෙසේ නමුත් මමත් විශ්වාස කරනවා පොදුවේ මේ කසලංගන විද්‍යාත්මක කසලංගන වලට රජය ආයෝජනය කළා ඒ කටයුත්ත සිදු කරයි කියලා. ඒ කටයුත්ත සිදු කිරීමට කවර ආණ්ඩුවක් ක්‍රියා කළත් මගේ නම් සහයෝගය ලැබෙනවා.
මම ස්තුතියි. ඊළඟට මුජිබල් රහමාන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ඔනරබල් වේලුකුමාර් දුචයා.
18ක් 22ක් අඩු
ගරු මුජිමුල් රෞබන් මන්ත්‍රී,
ස්තුති සභාපතිතුමනි. අද විශේෂයෙන්ම නිවාස හා ඉදිකිරීම්, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ වැසේෂයට කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අද මේ වැසේෂයේදී අපි අපේ හිටපු අමාත්‍ය චම්පික රණවක නාගරික සංවර්ධන අමාත්‍යවරය හැටියට එතුමා කිව්වා වගේම අද තමුන්නාන්සලා ඉදිරිපත් කරලා තිබෙන මේ වැසේෂයේ නාගරික සංවර්ධන අධිකාරියට අයිති රාජ්‍ය ආයතනවල ඒවවල කිසිදු ආකාරයේ ප්‍රගති වාර්තාවක් දක්වලා නැහැ. ඒව මුදල් වේදන් කිරීම, ඒව ලාභද, ඒව පාඩුද, එහෙම නැත්නම් ඒවල තියෙන ඇත්ත මුදල් තත්ත්වය මොකක්ද කියන එක තමුන්නාන්සලා අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අර තමුන්නාන්සලාගේ අර වැය ඉදිරිපත් කිරීමේ අර පොතේ ප්‍රගති වාර්තාවේ ඒක සඳහන් කරලා නැහැ. ඒ වගේම තමයි අද මේ නිවාස සංවර්ධන, ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශ විවාදය ගත්තොත් මේ විවාදයේ කොටස් දෙකක් තියෙනවා. ඒකේ ප්‍රධානම කොටස තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉලක්ක අපේ විපක්ෂ නායකතුමාව ඉලක්ක කරගෙන එතුමාට පහර දීමේ හා එතුමාගේ චරිතය ඝාතනය කිරීම කරගෙන යන ලොකු වැඩ කොටසක් මේකේ වෙනවා. නමුත් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගවලට වඩා වැඩියෙන් වෙන්නේ ඒක තමයි. මොකද ආණ්ඩුව යම්කිසි ආකාරයේ යම්කිසි බයක් තිගැස්සමක් මේ අවුරුද්ද කාලය තුළ ආණ්ඩුව අපි අරගෙන බැලුවොත් ආණ්ඩුවේ ශේෂපත්‍රය අසමත් වෙලා තියෙනවා. ඒ අසමත් වීම උඩම ආණ්ඩුව ටිකක් තිගැස්සිලා තියෙනවා. මොකද රටේ හැමතැනම දැන් වෙන සිද්ධීන් එක්ක බලනකොට විශේෂයෙන්ම බන්ධනාගාරය ඇතුළේ වෙඩි තැබීම්, ඊළඟට කොරෝනා COVID-19 පාලනය කරගන්න බෑ, ඒක රට පුරා අද ව්‍යාප්ත වෙලා තිබෙනවා, ඊළඟට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි විදියට ආර්ථිකය ඉහළ ගිහිල්ලා තියෙනවා, ගැසට් ගහලා තියෙනවා 10ක් 15ක් විතර වගේ බඩු මිල පාලනය කරන්න, ඒ එක ගැසට් එකකින්වත් අද වෙනකම් බඩු මිල පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා තමුන්නාහසලා ටිකක් තිග්ගැස්ස වීම සාධාරණයි. ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් ඒ තිග්ගැස්ස වීමට විසඳුම් හොයනවට වැඩිය අපේ විපක්ෂ නායකතුමාට මඩ ප්‍රහාර හා එතුමාගේ පෞගිය කාලයේ ක්‍රියාකලාපවල අල්ලගෙන ඒක තුල නොයෙකුත් ආකාරයේ මඩ ප්‍රචාරයක් කරලා එතුමාගේ වටන්න පුළුවන් කියලා උත්සාහයක් තියෙනවා. එහෙනම් මම ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට කියනවා වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා. තමුන්නාංශල වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න ගියොත් අපිටත් තියෙනවා හොඟක් දේවල් කියන්න. ඒ එකක් තමයි නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා හැටියට වත්මන් ජනාධිපතිවරයා ඉන්න කාලේ එතුමාගේ අම්මගේ තාත්තගේ සොහොන හදන්න මිලියන 93ක් වේදම් කළා. අම්මගේ තාත්තගේ සොහොන හදන්න. ඒ හදලා ඊට පස්සේ 2015 ආණ්ඩු ආවට පස්සේ ඒ මුදල් අවභාවිතා කරා කියලා එතුමාට නඩුවක් වැටුණා. ඒ නඩුව වැටුණාට පස්සේ තමයි එතුමා කියලා මුදල් ටික ගෙව්වේ නාගරික සංවර්ධන අධිකාරියට. ඒ කියන්නේ එතුමා පිළි අරගෙන තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වලින් ගිහිලා අම්මගේ තාත්තගේ සොහොන ඇදුවයි කියලා. ඊළඟ එතුමා කියලා ආයේ මුදල් ටික ගෙව්වා නාගරික සංවර්ධන අධිකාරියට. නඩුව අහන්න එපායි කියලා ඉහළ උසාවිය වලට ගිහිල්ලා එතුමා නියෝග ගත්තා. ඒ නඩුව අහන්න එපායි කියලා. නඩුව අහන්න දුන්නේ නැහැ. ඒ හින්දා මම ඔබතුමාලට කියනවා වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න ගියොත් තමුන්නාංශලට තමයි රිටර්න් එක වැඩියෙන්ම ලැබෙන්නේ. ඒ හින්දා සජිත් ප්‍රේමදාස මහත්තයා වැරදි කරලා තියෙනවා නම් දැන් තමුන්නාංශලාගේ බලයේ තියෙනවා කියලා නඩු දාන්න. ඒක කරන්න පුළුවන්. එහෙම ඇවිල්ලා මෙතන ඇවිල්ලා අරක වේදන් කරා මේක වේදන් කරා කියලා කියන එක කිසි තේරුමක් නැහැ. මොකද අද තමුන්නාංශලා බලයේ ඉන්නේ. අද 3-2 බලයක් තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. අද ඕන දෙයක් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට අද 20 සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ වගේම මහා අධිකරණ වලට විනිශ්චයකරුවරුන් පත් කිරීමේ බලයත් එතුමා ලබාගෙන තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අද ඔක්කොම එතුමාගේ වටේ තියෙන බලය. ඒ හින්දා අද එවැනි බලයක් තියාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා කොනිත්තන්නේ නැතුව එතුමා ඒ වගේ දූෂණ වංශා වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් තමුන්නාසරට පුළුවන් ඒවට කියලා නීතිමය පියවර ගන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ මේ රාජ්‍ය ඇමතිතුමා කතා කළා. රාජ්‍ය ඇමතිතුමාට අපි කියන්න ඕනේ එතුමාට ওই නිලධාරීන් දීලා තියෙන වார்த்தාව තමයි එතුමා කියෝවේ. ඒ වார்த்தාව එතුමා දන්නේ නැහැ. 2015 වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය පටන් ගත්ත හැම ව්‍යාපෘතියක්ම ඇන හිටියා. මුදල් නැතුව. ඒ ව්‍යාපෘති ඉස්සරහට ගියේ නැහැ. ඒ ව්‍යාපෘති ගෙනියන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් ලැබුණේ නැහැ. 2014ට කලින් විශේෂයෙන්ම 2011 ඉඳන් 2014 වෙනකන් නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කරේ අඩු ආදායම් නිවාස වෙනුවෙන් බිලියන 16යි. බිලියන 16ක වගේ තමයි ප්‍රමාණයක් ආයෝජනය කරේ. ඒ වගේම තමයි 2015 ඉඳන් 2019 කාලය වෙනකම් සම්පූර්ණ ආයෝජනයේ බිලියන 149ක් අපිට අඩු ආදායම් ලාභී නිවාස වෙනුවෙන් අපිට කරන්න කම ලැබුණා. එතකොට අපි තමුන්නාංශලා පටන් ගත්තද ඒ හැම ව්‍යාපෘතියක්ම අපි ඉස්සරහට ගෙනිච්චා. ඒ හැම ව්‍යාපෘතික ව්‍යාපෘතියක්වත් අපි නැවැත්තුවේ නැහැ. ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනිච්චා. ඒ හැම ගෙනිච්ච ව්‍යාපෘතියක්ම මුදල් හොයාගෙන විශේෂයෙන්ම චම්පික රණවක ඇමතිතුමා ඒ අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට රජයෙන් එතුමාට මුදල් වෙන් කරලා දුන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කරලා දුන්නේ නැහැ. එතුමා නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් උපයගෙන එතුමාට හැකියාව ලැබුණා ඒක ඉස්සරහට ගෙන යන්න. එහෙනම් අපි ඒ පැත්තෙන් විශාල වැඩ කොටසක් කරා. අපි අරගෙන බැලුවොත් විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ ඇතුලේ මාදම්පිටියේ නිවාස 700යි ඊළඟට මාලිගාවත්ත 700යි ඊළඟට ස්ටේඩියම් ගම නිවාස ඒකක 1000යි ඊළඟට ෆර්ගියුසන් පාර 750යි කොළඹගේ මාවත 624යි ඔබේසේකරපුර රාජගිරිය නිවාස 300යි මෙවැනි නිවාස 4000ක ප්‍රමාණයක් මේ අවුරුදු 4 මාර තුර කාලය තුල නාගරික සංවර්ධන අධිකාරිය අපේ පාලනය යටතේ අපිට මේ නිවාස ලබා දෙන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් ඒ විතරක් නෙමෙයි ඊළඟට විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව යටතේ දැන් අද තමුන්නාංශලාගේ සෞභාගය දැක්මේ සඳහන් කරලා තියෙන ගෙවල් 2000 හදන එක. ඒ ගෙවල් 2000 හැදීමේ ඒ ණය මුදල මිලියන ඩොලර් මිලියන 200 අපේ කාලේ අපිට අනුමත කරගන්න පුළුවන්කම ලැබුණා. ඒක තමයි දැන් අර සෞභාගයේ දැක්මේ තමුන්නාංශලා සඳහන් කරලා තියෙන්නේ ගෙවල් 2000ක් හදන්න යනවා කියලා. ඒ ගෙවල් 2000 හදන්න තීන්දුව කළලා ඒවට ඉඩකඩම් බලලා ඉඩම් වෙන් කරලා මුදල් සියල්ලම අනුමත කළේ ජනාධිපති මැතිවරණයට කලින් කියන එක මතක තියාගන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. තමුන්නාංශලාගේ account එකට ඒක දාගන්නවා නම් ඒ account එකට දාගන්න. නමුත් අපේ කාලේ වෙච්ච දේවල් වල වැරදි සංඛ්‍යාලේඛන කියන්න හොඳ නැහැ. ඒ ඇත්ත සංඛ්‍යාලේඛන කියන්න ඕනේ. විශාල වැඩ කොටසක් කරා. විශේෂයෙන්ම අපි දන්නවා මේ කොළඹ නගරයේ තියෙන ලොකුම ප්‍රශ්නය ඒ නිවාස පිළිබඳ ප්‍රශ්නේ. ඒ නිවාස පිළිබඳ ප්‍රශ්නේදී විශේෂයෙන්ම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා ඉන්න කාලේ අර කොම්පානි වීදියේ ඉම්පීරියල් බිල්ඩර්ස් පකිස්තානු සමාගමකට දුන්නා නිවාස හදන්න. ඒ විශාල වටිනාකම ඉඩම දුම්රිය පොළ පාරේ තියෙන විශාල ඉඩමක් පකිස්තානු සමාගමට දීලා එතන ඒ නිවාසවල එතන හිටියේ ඔක්කොම ඔප්පු කියන හිමිකරුවෝ කවුරුවත් එතන හිටියේ නැහැ මේ අනවසර පදිංචිකරුවෝ ඒක ලබා දුන්නා තමුන්නාංශය තාම දන්නා මං හිතන ඇමතිවරයා හැටියට ඒ ව්‍යාපෘතිය තාම ඉවර කරගන්න බෑ අවුරුදු 5-6 ගත වුණා ඒ නිවාස ලබා දුන්නා තාම මේ නිවාස හංග සම්පූර්ණ නැහැ තාම මේ නිවාසවල ගැටලු රාශියකට ඒ ජනතාව මුහුණ දීලා තියෙනවා ඒ පකිස්තාන් ඉම්පීරියල් කියන සමාගම ඇත්තටම එක්සත් එමීර් අරාබි රාජ්‍යයේ බ්ලැක් ලිස්ට් කරලා තිබුණු කම්පැනියකට තමයි ඒ ව්‍යාපෘතිය 2011 කාලෙදී ආරක්ෂක ලේකම්තුමා එවකට වර්තමාන ජනාධිපතිතුමා එක ලබා දුන්නේ. ඒක එක්සත් එමීර් අරාබි රාජ්‍යයේ බ්ලැක් ලිස්ට් කරපු කම්පැනිය. ඒ කම්පැනියට දුන්නා ඒ ගෙවල් හදන්න. තවම ගෙවල් හදලා ඉවර නැහැ. තවම මිනිස්සු ඉන්නේ මාගෙට හදපු ගෙවල් වල ඉන්නේ. ඒ වගේ දේවල් විශාල වශයෙන් සිද්ධ වුණා.
එහිඳ අපි විශේෂයෙන්ම අද නාගරික සංවර්ධන අධිකාරිය කියලා කියන්නේ මේ කොළඹ නගරයේ තියෙන විශාලම බලපාන ආයතනයක්. එහිඳ මේ කොළඹ නගරයේ මේ විශාලම ජනතාවට බලපාන ආයතනයක් හැටියට කොළඹ නගරයේ ඉන්න දුප්පත් ජනතාව ජීවත් වෙන මේ නිවාස අඩු ආදායම්ලාභී හදන නිවාස හදන වගකීම අද තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියට. එහිඳ නාගරික සංවර්ධන අධිකාරියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවට හිතැති ආයතනයක් විය යුතුයි. විශේෂයෙන්ම එදා 79 ප්‍රේමදාස මෙතුමා මේ නාගරික සංවර්ධන අධිකාරියට විශාල බලයක් ලබා දීලා නිවාස අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා මේ ආයතනය ගොඩනැගුවේ. විශේෂයෙන්ම නිවාස නගරවල නිවාස හදනකොට නාගරික සංවර්ධන අධිකාරියේ දායකත්වයේ ඉතාම විශාලයි. නමුත් අපි දන්නවා පෞගේ කාලේ නාගරික සංවර්ධන අධිකාරිය ඒක රජයේ ආයතනයකටත් වඩා ඒක නිකන් අර පෞද්ගලික ආයතනවල වැඩ කරන මානසිකත්වයේ මේ අඩු ආදායම් ලාභී ජනතාව ජීවත් වෙන ඉඩම් වටිනා ඉඩම් ටික කොල්ලකන්නේ කොහමද, මේ ඉඩම් ටික කොහමද චීනොන්ට විකුණන්නේ, මේ ඉඩම් කොහමද ඉන්දියන් කාර්යයන්ට විකුණන්නේ කියන ඒ ආකල්පය නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න නිලධාරි මහතුරු ළඟ තියෙනවා. ඒකින්ද තමයි 2015ට කලින් ඔය හොඟක් තැන්වල බලහත්කාරයෙන් තමයි මිනිස්සු එළියට දාන්න සිද්ධ වුනේ. කොම්පානි වීදී අර ආරක්ෂක පාසල හදලා තියෙන තැන එතන තිබුණා නිවාස 80 ගානක් පැය 24න් හමුදාව දාලා බුල්ඩෝසල් කරලා ඒ මිනිස්සු එතනින් පිටවන් කරා. අවුරුදු 80 ගානක් ජීවත් වෙච්ච මිනිස්සු. මේ වගේ සිද්ධීන් කීපයක් වුණා 2015ට කලින්. ඒ හින්දා තමයි කොළඹ නගරේ ජීවත් වෙන ජනතාව පවා විශාල බියක් ඇති වුණා. අවුරුදු ගණන් තමයි අපි ජීවත් වෙන මේ නගරයේ ඉරකඩන් ටික නාගරික සංවර්ධන අධිකාරිය හමුදාවත් එක්ක එකතු වෙලා බලහත්කාරයෙන් මේ ඉඩම් ටික අරගෙන එක්කෝ විදේශිකයන්ට විකිණීමේ ප්‍රයත්නයක් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කළා කියලා 2015ට කලින් තිබුණ ඉතිහාසයේ තියෙනවා. ඒ ඉතිහාසයේ තියෙන හින්දම තමයි දැන් නැවත වතාවක් අර කොළඹ විශ්වවිද්‍යාලයට අයිති කාන්තා නිවාස ඒ සංකීර්ණයේ විශේෂයෙන්ම අර කොළඹ තුන තිබෙන දැන් ඒකටත් අද ප්‍රශ්නයක් ගැටලුවක් මතුවලා තිබෙනවා. අද ඒකෙදි ශිෂ්‍යෝ විශේෂයෙන්ම ඒ අර කොම්පානි වීදියේ තිබෙන ඒ ඉඩම විතරක් නෙමෙයි මුත්තයියා පාරේ තිබෙන ඒ ඉඩම විතරක් නෙමෙයි ඊළඟට අභ්‍යවකාශ ඒ ආයතනයේ අවට තියෙන ඉඩකඩම් ගැනත් අද විශාල බියක් බයක් අද ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ඉන්න සිසුන් අතර විශාල අනුසුන්තාවයක් ඇති වෙලා තිබෙනවා. ඇයි නාගරික සංවර්ධන අධිකාරිය උත්සාහ කරනවා මේ ඉඩම් ටික නැවත වතාවක ඔවුන්ගේ අතට පවර ගන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි කොළඹ නගරය දියුණු කරනවායි කියලා කියන්නේ කොළඹ නගරය සංවර්ධනය කරනවායි කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න ධන කෝරවල් වලට එහෙම නැත්නම් විශාල කොම්පැනි කාර්යයන්ට මේ කොළඹ නගරයේ ඉඩකඩම් ටික විකුණලා ඔවුන්ට අවශ්‍ය සැප පහසුකම් ලබා දීලා කොළඹ නගරය ඉදිරියට ගෙන යන්න බෑ. මේ කොළඹ නගරයේ ඉන්නවා 106කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන නගරයක්. මේ නගරයේ එක පැත්තක ජීවත් වෙන විශාල වශයෙන් අඩු ආදායම්ලාභී ජනතාව. අපි දැක්කා ඉතින් 77න් පස්සේ 94 වෙනකන් විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලය තුල විශාල වැඩකටසක් වුණා. මේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වේ නගා සිටවන්න සඳහා එතුමා විශාල වැඩකටසක් කළා. ඒකත් එක්ක තමයි මේ කොළඹ නගරේ මහල් න්‍යාස සංකල්පය ඒව ඇති වෙලා ඒව දියුණු වෙලා ආවේ. නමුත් අපි කියන්නේ ඊට පස්සේ 94න් පස්සේ මේ ඊළඟට 2015 වෙනකන් 2014 13 යම්කිසි කාලවකවානුවක තුනේ 11 14 තුල පමණක් අපි දැක්කා ලේකම්තුමා උත්සාහ ගත්ත යම් නිවාස සංකීර්ණ ඇති කරන්න. ඒකෙදිත් අපි යෝජනා කළා විශේෂයෙන්ම අර්ගාඩි 550 නිවාස හදන්න යන්න. අපි දැක්කා ඒ 2014ට කලින් හදපු හොඟාක් නිවාස වර්ගාඩි 350යි 400යි එහෙම නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයකට හැදුවේ. අපි 2015 දී නාගරික සංවර්ධන අධිකාරියට යෝජනා කළා මේ වර්ගාඩි 350 400 ප්‍රමාණවත් නැහැ, මේක වර්ගාඩි 500ට ඉහළ නිවාස වලට යා යුතුයි, එහෙම නැත්නම් මේ නිවාස කිසිසේත්ම යම් කිසි පවුලකට ජීවත් වීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් නැහැයි කියන ඒ යෝජනාවත් අපි 2015ට පස්සේ ගෙනල්ලා අපි නාගරික සංවර්ධන අධිකාරියේ ඒක අපිට තහවුරු කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ හින්දා අද තමුන්නාන්සලට අපි යෝජනා කරන්න විශේෂයෙන්ම මේ නගරයේ සංවර්ධනය කියන එක ඉතාම වැදගත් දෙයක්. එහෙනම් මේ නගරයේ සංවර්ධනය තුලදී අපි විශේෂයෙන්ම මේ නගරයේ සංවර්ධනය කියලා කියන්නේ බහුජාතික සමාගම් වලට ඉඩම් විකිනීම හෝ බහුජාතික සමාගම් වල ආයෝජනය කිරීම පමණක් නෙමෙයි. මේ නගරය තුල ජීවත් වෙන ජනතාවත් ඒ සංවර්ධනයත් එක්ක ඉහළට යන්න ඕනේ. ඒ ඉහළට යාම තුල තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක දියුණු නගරයක් මේක ඉහළ ජනතාව ජීවත් වෙන නගරයක් මේක සංවර්ධනය වූ නගරයක් හැටියට අපිට පිළිගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි බහුජාතික සමාගම් වලට එහෙම නැත්නම් වෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට මේ ඉඩකඩම් ලබා දීම තුල හා නගරයේ ජීවත් වෙන අඩු ආදායම් ලැබි ජනතාවගේ අවශ්‍යතාවය ඔවුන්ගේ යටිතල පහසුකම් ඉෂ්ට කිරීමට අපි නොයෑමේදී වෙන්නේ නගරය තුල විශාල සමාජ පරතරයක් ගොඩනැගෙනවා. විශාල සමාජ විෂමතාවයක් ගොඩනැගෙනවා. ඒ සමාජ විෂමතාවය විශේෂයෙන්ම නගරයේ දියුණුවට හා නගරයේ ඉදිරියට ගමනට බාධාවක් වෙන්න පුළුවන් කියලා අපි තමුන්නාන්සලට කියන්න කැමැති. ඒ ඉඳන් නගර සංවර්ධන කිරීමේදී විශේෂයෙන්ම නගරයේ ජීවත් වෙන ජනතාවගේ ආකල්ප සිතුම් පැතුම් ඔවුන්ගේ ඇසිරීම ඔවුන්ගේ යටිතල පහසුකම් ඒ සියලු දේවල් පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය අවධානය යොමු කළ යුතුයි. එහෙම නැතුව වෙළඳාම් කිරීම පමණක් මානසිකත්වයේ උඩ ඉඳගෙන ඒ ආකල්පයේ පමණක් උඩ ඉඳගෙන නගරයේ සංවර්ධනය කිරීමට යාම තුල අනාගතයේදී මේ නගර තුල කැරලිකාර තත්ත්වයන් ඇතිවීමේ ප්‍රබවයන් හා ඒ ප්‍රවණතාවයන් තියන්න පුළුවන් කියලා මම තමුන්නාන්සට කියන්න කැමැති. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න හින්දා එතුමාට මම එක යෝජනාවක් කරන්න කැමැති. විශේෂයෙන්ම අපි දන්නවා කොම්පන් වීදියේ වැකන්ද ප්‍රදේශයේ තිබෙනවා අවුරුදු 50කට පැරණි මහල් නිවාස තුනක්. මං හිතන්නේ ඒකේ අයිතිය තියෙන නිවාස අමාත්‍යාංශය යටතේ. ඒතොර අද අපේ පෞගිය කාලේ අපේ ආණ්ඩුවේ අවසාන කාලේ වෙනකොට අපි උත්සාහ කළා විශේෂයෙන්ම ඒ නිවාස ගොඩනැගිලි තුනක් නිවාස තියෙනවා 114ක් ඉතාම අබලං වෙලා තියෙන. ඒකේ ජීවත් වීමට ජනතාවට සුදුසු තත්ත්වයක් නෙමෙයි ඒක තිබෙන්නේ. ඉතින් අපේ ආණ්ඩුව තියෙන කාලේ විශේෂයෙන්ම අපි කැබිනට් අනුමැතියකුත් ගත්තා. ඒ ඉන්න නිවාසලාභීන්ට මාලිගාවත්තේ දුම්රිය මහල් නිවාසයේ හදන නිවාස ටික ලබා දීලා ඒ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවර ගන්න. එහෙනම් අද ඔබලා දෙපොළ මෙතන ඉන්නවා. එහෙනම් වහම ක්‍රියාත්මක වෙන්න මොකද ඒක ඒ තරම් අබලන් තත්යකට ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක තවත් මීතර මුල්ලේ කුණු කන්දක් වෙන්න පුළුවන්. ඒ තරමට ඒක අබලන් වෙලා තියෙන්නේ කිනා මම ඔබතුමාලා දෙපොළගෙන් ඉල්ලා සිටිනා වහාම ඒ නිවාස 114 ජීවත් වෙන ජනතාවට විකල්ප නිවාස ලබා දීලා ඒ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවර ගන්න පුළුවන්. ඒක නිවාස අමාත්‍යාංශයට අයිති ඉඩමක්. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ නිවාස ලබා දීමේදී
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
ඔබතුමාට. ඒ වගේම තමයි මේ නිවාස ලබා දීමේදී විශේෂයෙන්ම මම කියන්න ඕනේ අද පෞගිය කාලේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ එතුමා අපි දන්නවා කොළඹ එතුමාට තිබුණේ ගාමීය නිවාස සංවර්ධන. එහෙනම් එතුමා කොළඹ නගරේ නිවාස හදන්න පුළුවන් එතුමාට එහෙම වගකීමක් පවරලා තිබුණේ නැහැ. ඒ පැවරීම කරේ නාගරික සංවර්ධන අධිකාරියට. නමුත් එතුමා යම් දෙයක් ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක කරේ දේ තමයි විශේෂම කොළඹ නගරේ තියෙන විශාල නිවාස ප්‍රමාණයක් තිබෙනවා ඔප්පු නැති නිවාස. ඒ නිවාස විශාල ප්‍රමාණයක් අයිති වෙන්නේ නිවාස අමාත්‍යාංශයට දෙන්නේ. ඉතින් පෞගිය කාලේ විශේෂයෙන්ම මේ නිවාසවල ඉන්න දුවගරුවන්ට පාසල්වලට ළමයි අතරත් කිරීමේදී විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ නිවසේ හිමිකම පෙන්වන්නේ නැතු පෙන්න ගන්න බැරුව හොඟක් අය අර සම්මුඛ සාමුඛ පරීක්ෂණයේදී අගල අසමත් වෙනවා. ඒවට ලැබිය යුතු ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. අපේ ආණ්ඩු තියෙන කාලේ අපි සජිත් ප්‍රේමදාස මහත්මයා අරහා ඒ හැම නිවසකටම ඒ ඔප්පුව අපි ලබා දුන්නා. ඒ හින්දා මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා නැවත වතාවක් ඒ ගැන සලකලා බලලා මේ කොළඹ නගරයේ ඔප්පු නැතුව ජීවත් වෙන විශාල නිවාස පිරිසක් ඉන්නවා. නිවාස සංඛ්‍යාවක් ඉන්නවා. ඒවට නැවත වතාවක ඒ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියට දෙ ලබා දීපු ගෙවල්. ඒ ලබා දෙන්න තියෙන ගෙවල්. ඒව වලටත් කිසිම ආකාරයේ හිමිකමක් ඔවුන්ට පැවරෙන්නේ නැහැ. කිසිම ආකාරයේ ලියවිල්ලක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ ලබා දෙන ලියවිල්ල අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගන්නේ නැහැ. ඒ සම්මුඛ පරීක්ෂණ වලට ගියාම ඒ අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඔවුන්ට ලබා දෙන්නේ නැහැ. ඒ හින්දා අපි රාජ්‍ය අමාත්‍යතුමාගෙන ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අර කිරලපණ මයුරා ප්‍රදේශයේ හදලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියට අයිති නිවාස. ඒ වගේම හේනමුල්ල ප්‍රදේශයේ හදලා තියෙනවා, මාලිගාවත්ත ප්‍රදේශයේ හදලා තියෙනවා. ඒ හැම නිවසකටම හැකි ඉක්මනින්ම ඔවුන්ගේ හිමිකම පිළිබඳ ඔප්පුව ලබා දෙන්න. මොකද ඔවුන්ගේ ළමයින්ට පාසල් යාමේදී සම්මුඛ පරීක්ෂණවලදී ඒ හිමිකමට ලැබිය යුතු ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ ඒ ඔප්පුව නැත්තම්. ඒක විශාල වශයෙන් ඔවුන්ට බලපානවා. කොළඹ නගරේ පාසලක් සොයා ගැනීමේදී මේ තියෙන තදබදයක්, මේ තියෙන වැඩි ඉල්ලුමත් එක්ක නගරයේ ඉන්න විශාල පිරිසක් මේ රාමුවට හවු වෙන්නේ නැහැ. ඔවුන් විශාල පිරිසක් එළියට විසි වෙනවා.
ඒ හින්දා අපි කැටියෙන්
අවසන් කරන්න ඔබතුමාලාගේ අවධානය යොමු කරමින්, ඒ වගේම මම තව අවසාන වශයෙන් විශේෂයෙන්ම අද වෙනකොට කෙරවල පිටිය අපි දන්නවා කසල පුච්චන්න හදපු ස්ථානයක් ඇටියට අද වෙනකොට කෙරවල පිටිය වැඩ කරන්නේ නැහැ. කෙරවල පිටිය අද කුණු කඳු අද ගොඩනැගිලා තියෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අපි විශේෂයෙන් අපි මේ කරපු යෝජනාවල් ගැන තමුන්නාන්සලාට ඉදිරිපත් කරුණු ගැන දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව මේ නගරය තුළ ජීවත් වෙන ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ඒ කරුණු සලකන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මාචාර්ය රංජිත් බණ්ඩාර මන්තුමා, ගරු නාලක්ගොඩේව
මන්ත්‍රීතුමාට බාධා කරේ නැහැ. එතුමාගේ කතාව තුළ ප්‍රතිපත්තිකෂ මම එහෙම කරන්නේ. හැබැයි මම එකක් කියන්නට ඕනේ. මේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය කියන සංකල්පය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සකස් කරේ ඉතාමත්ම විධිමත් ආකාරයකට. එතුමා ගෙවල් 50,000ක් හඳුනාගත්තා ඔවුන්ට අලුත් නිවාස ලබා දෙන්නට. එතෙන්දී ඒ ඉඩම් නිදහස් කරගත්තේ ඒ ඉඩම් වලට ආයෝජකයන් ගෙනල්ලා ඒ මුදල් වලින් අලුත් නිවාස හදන්න මිස ඒවා බහුජාතික සමාගම් වලට විකුණන්න නෙවෙයි.
එහෙම
අරමුණක් අපිට කවදාවත් තිබුණේ නැහැ. අපි යම් කිසි කෙනෙක් ඉඩමකින් අයින් කරා නම් ඒ හැම කෙනෙකුටම අපි නිවාස දෙන්න
සැලසුම්. මොජිබුල් රහමාන් ගරු මන්තුමා, කෙටි කරන්න.
එතුමා මේ මතු කරපින්ද කියන්නේ. දැන් මම මෙතන පැහැදිලිවම කිව්වේ එතුමා පටන් ගත්ත අර ඉම්පීරියල් බිල්ඩර්ස් ව්‍යාපෘතිය අසාර්ථක වෙලා තියෙන්නේ. ගරු රාජ්‍යමැතිතුමා, ඔය නිලධාරීන් ඔබතුමාව නොමගවන්න පුළුවන්. මොකද මම දන්නවා ඔකේ ඇත්ත තත්ත්වය ගැන.
අද ගරු මන්තුමා ස්තුතියි.